ලෝකේ ශ්‍රේෂ්ඨම දානේ ධර්ම දානේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ධර්ම දානේ. අර මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අර සම්තිස කියලා ඇමතිවරයෙක් හිටියා. ඔය සම්තිස ඇමතිවරයා මේ කොසල් රජුරුවන්ගේ ඇමති කෙනෙක්.
එහෙමයි.
ඉතින් මේ සම්තිස ඇමතිවරයා මහත්තයෝ මේ කොසල් රජුරුවන්ට විසඳන්න බැරි ප්‍රාන්තික ප්‍රශ්නයක් තිබ්බා, යුද්ධයක්.
ඔව්.
මේක විසඳන්න බැරි තැන කොසල් රජුරුවෝ කියනවා මම මේ රාජ්‍යය සුමානෙකට දෙනවා.
ඔව්.
සියලුම රජ සම්පත් මගේ අන්තපුර බිසවරු පවා මම දෙනවා, කාට හරි මේක විසඳන්න පුළුවන් නම් කියලා. ඔව්. ඔය සම්තිස කියන ඇමතිවරයා ඉදිරිපත් වෙනවා.
ඔව්.
ඉදිරිපත් වෙලා මෙයා ගිහලා සම්පූර්ණයෙන්ම විසඳලා ඒගොල්ලන්ගේ බලය එහි පවත්වලා එනවා.
ඔව්.
දැන් ආවට පස්සේ කොසල් රජතුමා කිසිම අකමැත්තක් නැහැ. සම්තිසට රජකම බාර දෙනවා.
ඔව්.
ඔටුන්න සිංහාසනයේ සියල්ලම දැන් සුමානයා සම්තිස තමයි රජුරුවෝ.
ඔව්.
සම්තිස කල්පනා කරනවා දැන් මට සුමානේ රජකම
තියෙන්නේ.
මම සුමානෙන් උපරිම ඵලය ගන්න ඕනේ කියලා.
ඒ
කියන්නේ කාම සම්පත් පැත්තෙන් එයාට ගන්න තියෙන උපරිම ඵලය ගන්න ඕනේ කියලා මෙයා ඒ අන්තපුර බිසෝවරු කාම රාග ඔය හැම දෙයක්ම වඩනවා සුමානේ මහත්තයෝ. දැන් අන්තිම දවසේ හිට එයා රජකම දෙන්න ඕනේ. අද රෑ රජකම දෙන්න ඕනේ. එයා දැන් එනවා මේ මගුල් උයනට ගිහිල්ලා බිසෝවරු එක්ක සතුටු වෙලා එයා එනවා බීමත් වෙන්නේ.
නමුත්
බීමත් වෙනකොට බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක මෙහෙම වඩිනවා ඉස්සරහා පාරේ. නමුත් මෙයා බුදුරජාන් වහන්සේ කොසල් රජතුරුමත් බුදුරජාන් වහන්සේ දැක්කම ඇතාකින් බහිනවා. නමුත් මෙයා ඇතාකින් බැස්සෙවත් නැහැ. මොකද එයාට තේරෙන්නේ ආ බීමත් හිටියේ. නමුත් ඇතාගෙනුත් බහින්න නැතුව බුදුරජාන් වහන්සේ පහුකල්ලේ යනකොට බුදුරජාන් වහන්සේ උන්වහන්සේගේ පිටිපස්සේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට කියනවා මේ මහණෙනි ඔය යන සම්තිස හෙට උදේ වෙනකොට රහත් වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේලාට හරි ප්‍රශ්නයක්. අපි මේ අවුරුදු ගණන් මාස ගණන් කැලවල් වල භාවනා කරලා අපිට තාම සෝවන් වෙන්නවත් බැරි වුණා. මේ බීලා ඇටෙක්ගේ පිට යන මිනිස්සේ කොහොමද හෙට උදේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේලා අහනකොට බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ නමක් යම් ප්‍රකාශයක් කළා නම් ඒක වරදින්නේ නැහැ. ඒ නිසා හෙට උදේ වෙනකන් ඉවසන්න කියලා. නමුත් මාත් දැන් සම්තිස රජමාලිගයට ගිහිල්ලා අන්තිම දවසනේ පුළුවන් තරම් එයා කැමැතිම බිසවත් ගෙන්නගෙන පුදුමාකාර විදිහට සතුටු වුණා. නමුත් කොහොම හරි මේ බිසව එකපාරට මැරිලා වැටෙනවා.
ඒ
කියන්නේ පපුවේ අමාරුවක් හැදෙන්නේ නැති ඉතින්. මැරිලා වැටුනහම මෙයාට දරා ගන්න බෑ. මොකද මෙයා සතුටම කරපු බිසවයා. මෙයාට කරගන්න දෙයක් නැහැ. වේදනාවෙන් මහා දුකකින් පිරලා මහත්ව කෙලින්ම යන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට. හිතපු දෙයක් නෙමෙයි එයා. තාම අර වෙරි මතේවත් ගිහිල්ලා නැහැ එයා. එතන බුදුරජාන් වහන්සේ යාට ධර්මයක් දේශනා කළා. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන්නේ මේ රූපයේ අනිත්‍යභාවය. අපි කොච්චර ආශාවෙන් යමකට බැඳුණත් ඒ ආශා කරන දේවල් අනිත්‍යභාවයට පත් වෙන නිසා අපි ඒ වාර බැඳෙන ප්‍රමාණයට අපිට දුක සකස් වෙනවා කියලා. නමුත් මේක අහනකොට මහත්ව මෙයා රහත් වෙනවා. දැන් ඉතින් රහත් වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ මෙයා රහත් වෙලා එයත් මැරෙනවා. එයත් මැරෙනවා. එයත් පපු යමාරෝක් වගේ මොකක් හරි වෙලා එයත් මැරෙනවා. මරණ බුදුරජාණන් වහන්සේ රජතුමාට කියනවා මෙයාව ආදාහනය කරලා මෙයාගේ ධාතුන් වලින් සෑයක් බඳින්න
කියලා.
දැන් මේක කරලා ආවට පස්සේ තමයි ස්වාමීන් වහන්සේලා අහන්නේ මේ ගිහි කෙනෙක් මැරිලා ඇයි මේ සෑයක් බැඳේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එයා ගිහි කෙනෙක් නෙමෙයි, එයා ආර්යයන් වහන්සේලා අතර කෙනෙක්මයි, සම්තිස රහත් වෙලාමයි පිරිනිවන් පෑවේ කියලා. නමුත් රජයඳුම පිටින්ම තමයි පිරිනිවන් පෑවේ. නමුත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඇයි මෙයා මේ විදිහට වෙන්නේ හේතුව කියලා. ඒතර මාත් මෙයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ කියන්නේ ඊට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ කාලේ මිනිස්සුගේ ආයුෂ අවුරුදු 20000යි.
ඔව්.
ඒ අවුරුදු 20000 ආයුෂ තියෙන කාලේ මහත්තයෝ මෙයා කන්දියක කඩයක් කරපු කෙනෙක්. ව්‍යාපාරයක් කරපු කෙනෙක්. මෙයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ ඇහුවා. අහලා මෙයාට ඒක හොඳට දැනුණා. දැනුණත් එයාට ඒ මාර්ගය තුල යන ශක්තියක් තිබ්බේ නැහැ. මෙයා බණ අහලා අර හන්දියට ඇවිල්ලා එයාගේ ව්‍යාපාරේ කරන ගමන් එතකොට අවුරුදු 20000ක්නේ ආයුෂ. ඔය අවුරුදු 20000න් අපි කියමු අවුරුදු 15000ක් කියලා. ඔය අවුරුදු 15000ම කලේ මහත්වය අතන කඩේ වෙළඳන් කර කර ඉන්න ගමන් අර තුම්මං හන්දිය එහාට මෙහාට යන වාහන ඔක්කොම නවත්ත නවත්ත කියන අන්න බුදුරජාණන් වහන්සේ අතන ඉන්නවා ගිහිල්ලා බණ අහන්න කියලා. නමුත් අර පාර යන්නේ දන්නේ නැහැ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙතන ඉන්නවා කියලා. නමුත් මෙයා අවුරුදු ඔය 15000 වගේ කාලෙක ඕක තමයි කලේ. වෙන දෙයක් කලේ නැහැ. සීලේ ආරක්ෂා කරගෙන අර මිනිස්සුන්ට පාර කිව්වා. ඒ පාර හොයාගෙන ගියා වූ 10000ක් මිනිස්සු රහත් වුණා. සමහරු අනාගාමී වෙනවා. සමහරු සකෘදාගාමී සෝවාන් ඵලයට පත් වුණා මහත්තය. නමුත් මෙයාට මුකුත් කරගන්න බැරුව ගියා. නමුත් මෙයා මෙතන වයසට ගිහිල්ලා මැරුණා. ඔය මැරිලා දිව්‍ය තලයක ඉඳලා තමයි ඔය උතෙන්ට ආවේ මහත්තය. ඒ කියන්නේ එයා පරිපූර්ණ කරලා තිබ්බේ අතනදී අර සීලය අර අප්‍රමාණ පිළිසකර ධර්ම දාණය බෙදා දීමේ කුසලයේ. ආනිසංස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය මේ සම්මා සම්බුද්ධ ඔය ශාසනය තුල ඔය බීමත්ව හිටිය කෙනෙක් මේ රහත්භාවයට පත් වුණ අවස්ථාව. ඔව්. ඉතින් ඒ නිසා මාත්‍යෝ ඒක පෙර යාගේ ධර්ම දානමේ කුසලමේ තමයි. ඒ කියන්නේ ධර්ම දානය කියන දේ ගොඩක් වටිනවා.
ඔව්.
ඒ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්ම දානයම තමයි ශ්‍රේෂ්ඨම දානය කියලා සියලු දානයන්ට වඩා. ඒ නිසා ඒ ධර්මයේ පැත්තෙන් කෙනෙකුට ඒ තනසිල්ල ලැබලා දෙනවනම් ඒක මහත්තයෝ අපිට මේ ජීවිතේ වගේම කවදා හරි දවසක අපිට නිවන් අවබෝධ කරගන්න මහා ශක්තියක් වෙලා එක පාට නැගී හිටිනවා. ඒ සම්තිසට ඒ ශක්තිය තමයි නැගිලා හිටියේ. ඒ නිසා මේ ඒක ධර්ම දානයක් හැටියට
දෙකේ බල කරන විපරම මේ සුසු විදිහට කරලා
ඒක කරලා දෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක Tamanට කවදා හරි හේතු වෙනවා.
නෑ සර්.
ධර්මයේ අහන්න කැමති මේ දෙයක් තමයි
දෙන්නේ. නෑ සර්. තව පුදුමයි පස්සේ සයින් නැස වෙන්නේ මොනවද තහන් හිතෙන්නේ.
ඒක ධර්මයේ කොහේ ඒ ධර්මයේ තියෙන ආශ්චර්යය.
ආශ්චර්යය.
ඒක නෙවතු මේ කියන කෙනාගේ නම් ඒ ආශ්චර්යය නෙමෙයි. ඒක ධර්මයේ ආශ්චර්යය. ධර්මයේ ආශ්චර්යය.
එච්චර ගැඹුරු දේවල් තියනවාද කියලා හිතන්න බැහැ.
එහෙමයි. ධර්මයේ ආශ්චර්යය. ඒ ධර්මයේ ආශ්චර්යයට දෙවියනුත් උපකාර කරනවා. දැන් අපි බණ කියනකොට දැන් අපි විතරක් නෙමෙයි බණ අහන්නේ.
හුඟක්
වෙලාවට. ස්ථානයේ පිරිසිදුනා, අරමුණක් පිරිසිදුනා. බණ අහන්න කෙනත් සිල්වත් නම්, බණ කියන කෙනත් සිල්වත් නම් මහත්වෝ තව අප්‍රමාණ පිරිස් බණ අහනවා. තව ප්‍රමාණ පිරිස් බණ අහනවා. දෙවියරුත් බණ අහනවා. දෙවියන්ගේ දිව්‍ය සෝතෝස්සේ. ඒ වගේම ඔය පින්නට කැමති